ප්‍රධාන කටයුතු අධින පත්‍රයේ විෂයාංක 1 සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ නියෝග අනුමත කිරීමට එවාගෙන් විෂයාංක 2 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වැඩපාදී වෙන ප්‍රතිසංසෝනය කිරීම යෝජනාව මෙය විවාදයකින් තොරව සම්මත කිරීමට ගරු සභානායකතුමා
අයිම අයිටම් 1
ගරු අනුරාධ ජයරත්න මහත්මයා
ගරු කතානායකතුමනි ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ ගැසට් පත්‍රයේ තියෙන නියෝග ඉදිරිපත් කොට අද මේ අවස්ථාව
ඕඩර් ප්ලීස් මේ අවස්ථාවේදී නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මුලාසන් පැමිණ ඇත
Honorable member do continue
ගරු සභාපතිතුමනි මම හිතන්නේ අද පරිසරය පිළිබඳව අපි බොහෝ දෙනෙක් බොහෝ අවධානයෙන් කතා කරන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. අධිකරු ජනාධිපතිතුමා පරිසර විෂයට අදාළ අමාත්‍යවරයා හැටියට කටයුතු කරන වකවානුවක අපි විශ්වාස කරනවා වෙනදා තිබුණට වඩා පරිසරය ආරක්ෂා කර ගැනීමත් ඒ වගේම පරිසරය පිළිබඳ අවශ්‍ය නීති රීති රෙගුලාසි පනවලා බොහෝ විට මේ කාරණා එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ බොහොම ප්‍රබල ව්‍යාපාරික කණ්ඩායම්. හැබැයි මේ සියලු දේවල් අභිබවා ගිහිල්ලා මේ රටට අවශ්‍ය කරන වෙනස්කම් ඒ හඳුන්වා දිය යුතු අලුත් නීතීන් හඳුන්වා දෙන්න අපිට පහුගිය මේ කාලය පුරාවට පුළුවන්කම ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම සිහිපත් කළ යුතු කාරණාවක් තමයි අපි බොහෝ විට අද කතා කරන මේ ගොඩබිම ගොඩබිම ආරක්ෂා කර ගැනීම ගොඩබිමත් එක්ක තියෙන පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව අපි කතා කරනකොට අද ගහක් කපනකොට වැලි තොටුපළක් පිළිබඳ යම් ප්‍රශ්නයක් ඇති වෙනකොට ඕනෑම කියන පරිසර හානියක් සිදුවන අවස්ථාවක සියලු දෙනා රටේ ඉන්න රාජ්‍ය නායකයාගේ ඉඳලා අවසාන පාසල් දරුවා දක්වා සියලු දෙනා පෙළ ගැසිලා ඉන්නවා ඒ පිළිබඳව කතා කරන්නට. අපි බොහෝ විට දැක්කා පෞගිය කාලවල මේ පෙළ ගැස්මත් එක්ක පරිසරය ආරක්ෂා කරගෙන නිවැරදිව අපිට ඉදිරියට ගමන් කරන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් හැදුනා. ඒ නිසා මම විශ්වාස කරනවා ජනාධිපතිවරයා පරිසර අමාත්‍යවරයා හැටියට මේ කරපු වැඩ කොටස තවත් ඉදිරියට බොහොම ශක්තිමත්ව අපි අරගෙන යා යුතුව තියෙනවා. ඒ වගේම තමයි 2006 2009 වගේ අවුරුදුවල විශේෂ වූ සුවිශේෂී වූ චක්‍රලේඛන කිහිපයක් ඉදිරිපත් වුණා මේ පොලිතීන් පිළිමත තහනම් කරන්න. හැබැයි මේ චක්‍රලේඛන ඉදිරිපත් වුණාට විවිධ වූ කාර්යයන් නිසා විවිධ වූ කණ්ඩායම් මේවට මැදිහත් වෙලා මේ චක්‍රලේඛන නිකුත් වුණා පමණයි ගරු සභාපතිතුමනි. මේවා හරියාකාරව ක්‍රියාත්මක වුණාද කියන එක පිළිබඳව බරපතල ගැටලුවක් තිබුණා. හැබැයි අද වෙනකොට මේකෙදී අපි මේ ගත්ත තීන්දුව තීරණ ආපස්සට යන්නේ නැතුව මේවා බොහොම ශක්තිමත්ව මේ ගත්ත තීන්දුව තීරණ ක්‍රියාත්මක කරන්න පුළුවන් වාතාවරණයක් අපි ගොඩනගලා තියෙනවා. සැප්තැම්බර් 1 වෙනකොට මේ පොලිතින් තහනම් කිරීමේ වැඩ කටයුතුත් ඒ ආකාරයටම අපි ක්‍රියාත්මක කරගෙන යනවා. හැබැයි මේ වගේදී බොහෝ විවිධ කාරණා මතුවේ. විවිධ කාරණා කිව්වම ගරු සභාපතිතුමනි හායනයට ලක්වන පොලිතින් පාවිච්චි කරන්න දෙනවද? ඒවා දෙනව නම් කොහොමද ඒ සහනාධාර යම් යම් ක්‍රමවේද ඒගොල්ලන්ට අඳුන්වා දෙනව නම් ඒ මොනවද කියන ඒවා පිළිබඳ තර්ක තියෙන්න පුළුවන්. හැබැයි ඒ පොලිතින් තහනම් කිරීම සඳහා වූ නීතීන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි පෞගිය කාලවල අපිට පුළුවන් වුණා දේශගුණික විපර්යාස පිළිබඳව අපි එකඟතාවය පළ කරපු සම්මුතිය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම එකඟතාවය අරගෙන ඒ සම්මුතියට බැඳිලා කටයුතු කරන්නත් අපිට පුළුවන්කම ලැබුණා. අද විශේෂයෙන්ම අද එක්තරා විදිහක සුවිශේෂී දවසක් ගරු සභාපතිතුමනි වෙන මොනවත් නිසා නෙවෙයි අපි පරිසරය ආරක්ෂා කිරීම කියන මාතෘකාව ගැන කතා කරනකොට බොහෝ විට බොහෝ දෙනෙක් කතා කරන්නේ ගොඩබිම අපි දකින අපි ගැටෙන මේ තියෙන පරිසරයට සිදුවෙන හානින් පිළිබඳව තමයි අපි බොහෝ දෙනෙක් කතා කරන්නේ. බොහෝ විට අපි දන්නවා සමුද්‍රීය පැත්තට යනකොට සමුද්‍රීය ආරක්ෂා කිරීම සමුද්‍රීය පිළිබඳ වෙන විනාශයන් වෙනවා නම් ඒවට කුමක්ද කරන්න කියන කාරණා පිළිබඳ විවිධ වූ සංවිධාන ඉන්නවා. හැබැයි මේ සියලු දෙනා කතා කරන ප්‍රමාණය බොහොම අවමයි කියන එක මගේ නම් අදහස ගරු සභාපතිතුමනි. අපි අද මේ ජීවත් වෙන අපේ තියෙන අපේ ලංකාවේ භූමි ප්‍රමාණයත් එක්ක ගත්තාම අපේ සමුද්‍ර කලාපය මේ වගේ අටගුණයක විශාලත්වයෙන් යුත් සමුද්‍ර කලාපයක් අපිට තියෙනවා. හැබැයි මේ කලාපය ආරක්ෂා කර ගැනීම සඳහා අපි ගත යුතු අපි කළ යුතු වැඩ කොටස් රාශියක් තියෙනවා. මේකෙදි ඉතිහාසයත් එක්කම අපි එනවා නම් ගරු සභාපතිතුමනි මුලින්ම සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනත යටතේ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය ක්‍රියාත්මක වුණා. ඉන් අනතුරුව තමයි 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ මධ්‍යම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පිටවන්න පුළුවන්කම ලැබුණේ 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත හරහා. ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තමයි මං හිතන්නේ සම්පූර්ණයෙන්ම අපේ මේ සමුද්‍රයේ අපේ ඒ කලාපය ඇතුළත යම් හානියක් වෙනවා නම් දූෂණයක් වෙනවා නම් ඒ සියලු දේවල් අවම කරලා සමුද්‍රය ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරෙන්නේ මේ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට. විශේෂයෙන්ම මේ සමුද්‍රය ආරක්ෂා කර ගැනීමේදී වැදගත් වන කරුණු කාරණා රාශියක් තියෙනවා. ඒ තමයි අපිට අවශ්‍ය කරන මේ ඔක්සිජන් වැඩිම ප්‍රමාණයක් නිෂ්පාදනය කරෙන්නේත් මේ සමුද්‍ර කලාප තුලයි. ඒ වගේම තමයි අද අපි ගත්තොත් එහෙම ඛනිජ තෙල් භාවිතයත් එක්ක කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මේ පරිසරයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණ බොහොම ඉහළ මට්ටමක පවතිනවා. හැබැයි මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවශෝෂණය කරගෙන මේවා පාලනය කිරීම සිදු කරන්නේත් අපේ මේ සමුද්‍රය කලාපය තුළ. ඒ නිසා මේ සමුද්‍රයේ ආරක්ෂා කර ගැනීම ඒ වගේම වෙන යම් දූෂණ තියෙනවා නම් ඒ දූෂණන් අවම කරගෙන පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා. අපි පහුගිය කාලෙදි මම ඉස්සෙල්ලා මතක් කරා වගේ පැරිස් ගිවිසුමට අපි අත්සන් තබනකොට අපි එකඟතාවයක් පළ කරා ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ට නොඉක්මව පවත්වා ගන්නත් 1.5ට අවමෙන් පවත්වා ගන්නත් අපි සියලු දෙනා එකඟතාවය පළ කරලා කතා කරා එදා පැරිස් ගිවිසුම පිළිබඳ වූ විවාදයේදී. මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට නොදී මේ පවත්වා ගැනීම සඳහාත් මං හිතනවා මේ සමුද්‍ර කලාපය තුළ අපි මේ කරන පාලනය කළමනාකරණය ඉමහත් වටිනවයි කියන දේ. විශේෂයෙන්ම මේ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පිහිටවීමෙන් අනතුරුව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට මං හිතනවා මේකෙදී වැඩි වගකීමක් පැවරෙනවා මේ කාරණා හරියාකාරව කළමනාකරණය කරගෙන පවත්වාගෙන යන්න. මොකද අද අපි ගත්තොත් එහෙම අපේ මේ කලාපය ඇතුළට අපේ නැව් තොටුපොළවල් වලට එන ප්‍රමාණය විතරක් ගත්තොත් එහෙම නැව් 4000කට එහා ගියපු ප්‍රමාණයක් අපේ මේ නැව් තොටුපොළවල් වලට එනවා. එතකොට මේ නැව් ප්‍රමාණය අපි දන්නවා අද අපේ ආර්ථික වශයෙන් අපි ගන්නා වූ යම් යම් තීන්දුව තීරණත් එක්ක බොහෝ විට තව ඉදිරි කාලයේදී මීට එහා ගියපු අපේ නැව් තොටුපොළවල් මීට එහා ගියපු ආකාරයෙන් මේවා ප්‍රයෝජනයට අරගෙන නැව් ඊට වඩා විශාල ප්‍රමාණයක් අපිට බොහෝ විට අපේ වරායන් එක්ක ගනුදෙනු කරන තත්ත්වයක් ඇති වෙනකොට මේවට අවශ්‍ය කරන නීති රීති රෙගුලාසි හරියාකාරව අපි පැනවිය යුතුව තියෙනවා. අපේ බොහෝ විට දන්නා කාරණාවක් තමයි අන්තර්ජාතික සමුද්‍ර සංවිධානය තියෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත සංවිධානයක්. මේ අනුබද්ධිත ආයතනය හරහා තමයි විවිධ වූ සම්මුතීන් සමුද්‍රය ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතීන් ඉදිරිපත් කරන්නේ. එතකොට අපි මේ ජාත්‍යන්තර සම්මුතීන් වලට අපි එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ නාවික ශේෂ්ත්‍රයේ එවගේම අනෙකුත් විවිධ වූ සමුද්‍රය සම්බන්ධ වන ශේෂ්ත්‍රයන්හි ආරක්ෂා කරගෙන දූෂණයන් අවම කරගෙන ඒවා ඉදිරියට ගමන් කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳ අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒකෙදි මාපෝල් ගිවිසුම, ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් ෆෝ පොලියුෂන් ෆ්‍රම් ෂිප්ස් කියන 73-78 මේ සම්මුතියට අපි ශ්‍රී ලංකාව පාර්ශ්වකාරයෙක් හැටියට අපි සම්බන්ධ වෙලා තියෙනවා. මේ පාර්ශ්වකරුවෙක් හැටියට අපි සම්බන්ධ වෙලා ඉන්නකොට මේකෙදී අපි සම්පූර්ණ කළ යුතු කරුණු කාරණා ගණනාවක් තියෙනවා ගරු සභාපතිතුමනි. ප්‍රධාන වශයෙන්ම මේ නෞකා තුල ජනනය වන අපද්‍රව්‍ය සාගරයට දැමීම වළක්වාලීම මේ ගිවිසුමේ එක් සුවිශේෂී කාරණාවක්. අපි මේ කතා කරන්නේ අපේ සමුද්‍ර කලාපය කියලා ගත්තාම බොහෝ විට අපි හිතන්න පුළුවන් අපේ තියෙන තොටුපොළවල් දක්වා එන නව් ප්‍රමාණය කියලා. එහෙම නෙවෙයි, අද ලංකාවේ පිහිටීමත් එක්ක අපේ සමුද්‍ර කලාපය ඇතුළත ඊට එහා ගියපු විශාල නැව් ප්‍රමාණයක් අපේ මේ කලාපය ඇතුළත ගමන් කරනවා. එතකොට මේ නැව්වලින් වෙන හානිය, නැව්වලින් එහෙමත් නැත්නම් අපද්‍රව්‍ය බැහැර කිරීමත් එක්ක අපේ සමුද්‍රයට වෙන හානිය පිළිබඳව මං හිතන්නේ බොහෝ කෙනෙක් අපි දකින්නේ නැහැ, කතා කරන්නේ නැහැ. හැබැයි ඒවට කොහොමද අපි පිළියම් යොදන්නේ, ඒව අවම කරගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව මෙහි අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම තමයි නෞකා තුල තියෙන අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණය කිරීම සඳහා අපි අපේ වරායන් තුල අපි අවශ්‍ය කරන පහසුකම් සැපයිය යුතුයි. ඒ කියන්නේ ඒ නැව් අපේ තොටුපොළවල් වලට පැමිණියාට පස්සේ ඒ නැව් තුල ජනනය කරපු යම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවා නම් ඒ සියලු අපද්‍රව්‍යයන් කොහොමද ලබා ගන්නේ, ඒවා නැවත වාරයක් කොහොමද ප්‍රතිග්‍රහණය කරන්නේ, මේ කියන පහසුකම් අපේ වරායන් තුල සැපයීම අපේ පැත්තෙන් එක්තරා විදිහක වගකීමක් බවට පත් වෙනවා. අපේ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ මේ පනතේ විසියෙක්වැනි වගන්තයේ යටතේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා ඒ වගකීම පැවරෙන්නේ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට. ඒ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය මේ පහසුකම් සැපයීම සඳහා සේවා සැපයුම් කරුවන් ලියාපදිංචි කරගෙන ඒ සේවා සැපයුම් කරුවන් හරහා ඊට අවශ්‍ය කරන ඒ නැව්වල තියෙන ඒ අපද්‍රව්‍ය සියල්ලක්ම ප්‍රතිග්‍රහණය කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරගෙන යනවා. අද වෙනකොට මං හිතන්නේ 23කට විතර ආසන්න ප්‍රමාණයක් මේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හරහා ලියාපදිංචි වෙලා ඊට අවශ්‍ය කරන පහසුකම් සපයමින් ඉන්නවා. ඒකෙදි ගරු සභාපතිතුමනි, මේ කාරණා හරියාකාරව පවත්වාගෙන යන්න නම්, මේ කාරණා හරියාකාරව කළමනාකරණය කරන්න නම්, මීට අවශ්‍ය කරන නීති රීති රෙගුලාසි අපි හරියාකාරව සකස් කළ යුතුව තියෙනවා. මේ කාරණාව මං හිතන්නේ බොහෝ විට මේ කාරණාව වඩාත් වැදගත් වෙන්නේ අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානය මගින් අපේ ශ්‍රී ලංකාව තුළ පවත්වපු විගණනයේදී බොහොම පැහැදිලිව සඳහන් කරපු කාරණාවක් තමයි ඊට අවශ්‍ය කරන නීති රීති රෙගුලාසි අපි තුළ ක්‍රියාත්මක නොවීම. ඒක මං හිතනවා එක්තරා විදියට රටක් හැටියට අපි විවිධ සම්මුතීන් වලට එකඟතාවය පළ කරාම ඒ සම්මුතීන් එක්ක ජාත්‍යන්තරව ගනුදෙනු කරනකොට ඒව හරියාකාරව ඊට අවශ්‍ය කරන නීති රීති රෙගුලාසි රට තුළ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් රටක් හැටියට බරපතල ප්‍රශ්නයක් අර්බුදයකට අපිටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ නීති රීති රෙගුලාසි ඉදිරිපත් කිරීම අද මේ ගැසට් පත්‍රය හරහා සිදු වෙනවා කියන එකත් විශේෂයෙන් සිහිපත් කරනවා ගරු සභාපතිතුමනි. මේකෙදි මේ කාරණා ගැසට් පත්‍රයේ හරහා නිකුත් වෙන නියෝග බලපාන ප්‍රධාන වූ කණ්ඩායම් ඉන්නවා. ඒකෙදි විශේෂයෙන්ම මේ වරායන් හැටියට අපි හඳුන්වනකොට නැව් තොටක්, පර්යන්තයක්, නැව් අලුත් වැඩියා තොටුපලක්, ඒ ආදී සමුද්‍රයේ ආශ්‍රිතව යම් ව්‍යාපාර හෝ අනෙකුත් කරන සියලු පාර්ශ්ව කාර්යයන්ට මේ නියෝග බලංගු වෙනවා කියන එක ශ්‍රීපත් කරනවා. ඒ වගේම තමයි ඒ වරායන් සඳහා පැමිණෙන ඒ සඳහා ඒ වරායන් සමග සම්බන්ධ වෙන නෞකා සියල්ලකටත් මෙහි පනවන ලබන නියෝග අනුව ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. ඒ වගේම මං කලින් සඳහන් කරපු ආකාරයට අපි අද මේ අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ කරන මේ පහසුකම් සපයන්න 23 දෙනෙකුගෙන් විතර සමන්විත කණ්ඩායමක් ලියාපදිංචි කරගෙන ඒ කණ්ඩායම හරහා තමයි මීට අවශ්‍ය පහසුකම් සපයන්නේ. එතකොට මේ ලියාපදිංචි වෙලා සේවා සපයන කණ්ඩායම් වලටත් මේ වගකීම්, ඒ වගේම මේ පනවන නියෝග කොන්දේසි වලට අනුකූලව කටයුතු කිරීමට සිදු වෙනවා. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම මේ අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම් ලබා ගත යුතු වෙනවා අපේ නැව් තොටුපලකට පැමිණෙන සියලු නෞකාව. අද බොහෝ විට අපි කතා නොකරට වෙන කාර්යයක් තමයි නැවක් අපේ කලාපයට, සමුද්‍ර කලාපයට ඇතුල් වෙනකොට ඒ වගේ ජනනය වෙන ඒ අපද්‍රව්‍ය තියෙනවා නම් අපේ සමුද්‍ර කලාපය තුර බැහැර කරොත් එහෙම මේවා පිළිබඳ සොයන්න, එහෙමත් නැත්නම් මේවා පිළිබඳ නීති ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් අපි තුල නැහැ. හැබැයි අද අපේ සමුද්‍ර කලාපයට යම් නෞකාවක් හරි අපේ සමුද්‍ර කලාපයට ඇතුල් වෙනවා නම් ඔවුන් ඒ අපද්‍රව්‍ය කොතරම් ප්‍රමාණයක් තියෙනවද, ඒවා අපේ වරායන් තුළ ඒවා ඉවත් කරනවද කියන කාරණා පිළිබඳ අවශ්‍ය දත්ත අපිට ලබා දිය යුතුව තියෙනවා. ඒ දත්ත ලබා දෙනකොට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියටයි මේ සියලු කාරණා ලබා දිය යුතුව තියෙන්නේ. ඒවා අන්තර්ජාලය හරහා ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදත් අද අපි මේ වෙනකොට හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසා මේ තාක්ෂණික ක්‍රමවේදත් එක්ක මං හිතනවා අපිට මේ පරිසරය විශේෂයෙන් ආරක්ෂා කිරීම, එහෙමත් නැත්නම් සමුද්‍ර කලාපය ආරක්ෂා කිරීම කියන කාරණාවලදී අපිට බොහෝ විට පුද්ගලයන්ට ගිහිල්ලා මේවා බලලා, එහෙමත් නැත්නම් මේ සමුද්‍ර පරිසරය ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා පිළිබඳ සකස් කිරීම අපහසුයි. ඒ නිසා නව තාක්ෂණය අපි හඳුන්වලා දීලා තියෙනවා ඊට අවශ්‍ය දත්ත අපිට ලබා දීම සඳහා. එතකොට අපේ වරාය තුළ මේ තියෙන ජනනය වෙච්ච අපද්‍රව්‍ය ඉවත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඉවත් කරන්නේ නැත්නම් අපි දන්නවා ඊළඟ ස්ථානයට යනකොට අරන් ගියපු ඒ ජනනය කරපු අපද්‍රව්‍ය ඒ ආකාරයටම තියෙනවද කියන කාරණාව පිළිබඳ හොයා බලන්නත් අපිට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක බොහොම වැදගත් කාරණාවක් බවට පත් වෙනවා සමෘද්ධිය ආරක්ෂා කිරීමේදී. ඒ වගේම තමයි මේ නැව් වලින් ඉවත් කරන අපද්‍රව්‍ය, මේ අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා කටයුතු කරන ආයතන තියෙනවා. ඒ ආයතන හරියාකාරව මේ අපද්‍රව්‍ය ඉවත් කරනවාද කියන කාරණාව පිළිබඳවත් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පසු විපරම් කරනවා. මොකද හේතුව ඒ තුළ ගොඩබිම ආරක්ෂා කර ගැනීමටත් අපිට පුළුවන්කම ලැබෙනවා. මොකද විශාල ටොන් ප්‍රමාණයක් මං හිතන්නේ තිස්සට දාහකට විතර එහා ගියපු ලීටර් ප්‍රමාණයක් මේ විදිහට අපි ගොඩබිම තුලට අරගෙන එනකොට ඒක කොහොමද කළමනාකරණය කරන්න කියන එක පිළිබඳව වඩාත් වැදගත් වෙනවා අපි පසුබිමකින් යුතුව කටයුතු කිරීම. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි මේ කාරණා මම හිතන්නේ සියලු දෙනා මම හිතන්නේ මේ කාරණාවට සහයෝගයේ ශක්තිය ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
ඔව් මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා සියලු දෙනා මේකට සහයෝගය ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ කාරණාවේදී මම හිතන්නේ අපි අපේ සමුද්‍ර කලාපය ආරක්ෂා කර ගැනීමට අපිට පුළුවන්කම ලැබෙනවා. අනික් පැත්තේ විනිමය ආදායමක් අපිට උපයා ගැනීමේ ක්‍රමවේදයක් නිර්මාණය වෙනවා. මොකද රට තුළට මේ අපද්‍රව්‍ය ලබා දීමේදී ඒ නැව් සමාගම් විසින් ගෙවීමක් කරනවා. එතකොට විනිමය උපයා ගැනීමේ ක්‍රමවේදයකුත් මේ තුළ ගොඩනැගෙනවා. ඒ වගේම තමයි සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට ආදායම උපයා ගැනීමේ ක්‍රමවේදයකුත් මේ තුළ නිර්මාණය වෙනවා. ඉතින් ඒ නිසා මේ අද ඉදිරිපත් කරන රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කරමින් මම නියදෙනවා ස්තුති සභාපතිතුමනි.
බොහොම ස්තුතියි ඔන්රබල් ගාම්නී ජයවික්‍රම පෙරේරා.
සභාපතිතුමනි මම බගේ ස්තුති පුද කරනවා මට මේ අවස්ථාව දීම ගැන. විශේෂයෙන් සමුද්‍ර දූෂණයක වැළැක්වීමේ ගරු ජනාතුමා යටතේ මේ අමාත්‍යාංශයේ සහෝදර අපේ ඇමතිතුමා ඉදිරිපත් කිරීමට සතුටු වෙනවා. තිරිසර භූමියක් පොළොක් ජලයක් වායුගෝලය අපට අද භයංකාර තත්ත්වයක විනාශයකට මුඛයට පත් වෙන ලාවක. මම මේ අවස්ථාවේ මගේ තියෙන කාලය අනුව මා ගන්න ප්‍රයෝජනය මම ප්‍රකාශ කරනවා 2017 අප්‍රේල් මාස ද නැෂනල් ජෝග් මැගසින්යේ පළවු චන්ද්‍රිකා ඡායාරූපයක් අනුව ශ්‍රී ලංකාවේ සමුද්‍රයේ බරපතල ලෙස දූෂණ වී ඇති බැව් ඉතා මැනවින් පැහැදිලි වේ. මේ සඳහා කඩින් පිළියම් ගිය සෙවිය යුතුව ඇත. නැතොත් බරපතල පාරිසරික මුල්ලීමේ අලාභ විදීමට අප රිදුන ඇත. මේ ලංකාව දූපතක්. මේ දූපත තුළ මෙවැනි දේවල් වලින් විෂ රසායන ද්‍රව්‍ය, තෙල් අපවිත්‍ර ජලය, වැසිකිළි වලින් වන දූෂ ද්‍රව්‍ය, ප්ලාස්ටික් නාදිය නිසා සංහාර සාගර ජලය දූෂණය වෙනවා. සමුද්‍ර දූෂණ වැඩි වශයෙන් සිදුවෙන්නේ ගොඩමින් සිට සයිබර යන දේවල් එක්කත් ඇති වෙනවා. නැව් වලින් එක පැත්තකින් වෙනවා. මම කියන්න උනා ලෝකයේ ඉන්න ඉතාමත් දුර්ලභ නිල් තල්මසා සිටින මිරිස දම්බතුර ඉන්ද්‍ර සයුරේ ඉත අනාගතයේ මෙවැනි 4000ක් විතර යන නැව් තුලක සමහර නැව් වල හැප්පෙනවා, අපද්‍රව්‍ය කෑමෙන් මැරෙනවා, මෙවැනි දේවල් පරිසර වලින් වයාගෙන තියෙනවා. මේක ඉතා වැදගත් හොඳ දෙයක් විදිහට මම සලකනවා. ඉතින් මේ රටේ විතර නෙමේ ලෝකයේ ප්ලාස්ටික් කියන එක අද මිලියන ටොන් මිලියන $12ක් සාගරයට එකතු වෙනවා. මේ මුහුදට එකතු වෙනවා. ඒතර ඒක ග්‍රීන් පීස් කියන එංගලන්ත බ්‍රිතාන්‍යයේ රාජධානියේ සංවිධානය සදාන් කරනවා. ඒතර කල්පනා කරන සත්තු අලි මැරෙනවා පොලිතින් වලදී වල කරනවා. එහෙනම් මුහුදෙත් මත්සියෝ කැස් බෑවන් මෙවැනි දේවල් වෙනවා. ඉතින් අපිට මේක ගැන විශේෂයෙන් මම සතුටු වුණා. මම කතරගම ගියාම මේ වගේ මංගල වෙලාවේ අපේ දෙමළ ජනතාව යාපනයේ ඉඳලා පයින් එන භක්තියෙන් 25,000කට වැඩිය හිටියා. මම වෙනදා දකින්නේ පොලිතින් ප්ලාස්ටික් පිරීලා. නම් ස්වභාවතුනේ හරි සතුටුයි. මම දැක්කේ මේ වර 85%ක් පොලිතින් නේම ප්ලාස්ටික් දේවල් වල වැලකුණු ආකාරයක් කතරගම භූමි ප්‍රදේශයේ මම දැක්කා. මෙන්න මේකයි අපි ක්‍රියා කරනවා. එනිසා මේ පණදීතාව වැදගත් වෙනවා. අපිට මේ විදිහට බලදී සාගරේන හානිය අතිමහත් සාගර ජලයට කාබන් ඩයොක්සයිඩ් ටොන් මිලියන 30ක් වාර්ෂිකව අපි උරා ගන්න විදිහට දීලා එම ජලයේ අම්ලතාව වැඩි වෙලා තියෙනවා. මේ කාබන් නිසා කැල්සියම් නිසා අද කොරල් පර්වල අපේ ලංකාවේ කොරල්ස් එක නැතිනවා. විශ්ව උපකෘෂයන් සතු නැතිනවා. සාගර සුනාමියෙන් එද්දී කොරල්ස් නැතිවීම තුළින් ඒව අපේ සබධර්මය දනුවක් දෙන්න පටන් ගන්නවා. මෙනි මේ තේවල ඇතිනවා. මේ කාලය අනුව මම විශේෂයෙන් මා කියන්න ඕන මසුන් වර්ග ලංකාවේ ඉන්න 4000ක් විතර. මේ 4000ට මේ ඔක්කොම බලපානවා. මේවා දැන් වඳිවි යනවා. මේවා නැති වෙනකන් සබධර්මයට විරුද්ධව අපි යනවා. එහෙනම් මේකට අද රජයක් විදියට අපි සෑම දෙයින්ම තද නීතියක් ඉතරක් නෙමේ ක්‍රියාත්මක කිරීමෙනුත් අපිට මේ ඔක්කොම අරස ගන්න අපිට පියවර ගන්න තියෙනවා. මා මේ අවස්ථාවේ වැදගත් සංග්‍රහාවක් මාගාව තියෙනවා. මේකට කියන්නේ මම එක්සත් ජාතීන්ගේ සස්ටේනබල් කොන්ෆරන්ස් එකට ගිය වෙලාවේ මම මේ පොත ගත්තේ ද ඩූම්ඩ් නිව්යෝක් සංග්‍රහාව. මේ නියෝක් සංග්‍රහයේ කියනවා ද ඩූම් ඇර්ත් කැටලොග් කියලා. මේක ඔක්කොම ලියලා තියෙන විශේෂඥයෝ වාස පොළව ජලය වායු ගෝලය මූද මේ සෑම දෙකම විනාශය තුල ඔවුන් ප්‍රකාශ කරන්නේ මොකද සබබතුමනි භයංකාරත්වය කියන එක මේ තුලක විශාල විදියේ රටට අපිට වෙන දෙයක් එනවා කියලා තියෙනවා. ඒකේ කියනවා අපිට මේ අපේ සත මේ අපේ ජීවිතේනේ තරුණ පරපුර මේ ජීවිතේ කාලය තුල ලංකාවේ නිදූපත්ල අඩි 14 සිට අඩි 15ක් වෙනකන් ජලය සම්පූර්ණ වැඩිවීමක තුලින් යට වෙනවා. මූදකරේ විතරක් නෙමෙයි වෙන්නේ මූදකරෙන් ඇතුළට යනවා. මේක තුල මේ විශ්වඥ කණ්ඩායම යුනයිටඩ් නේෂන්ස් වල කළසව මේක රිසර්ච් සයන්ටිස්ට්ලා ලියනවා මිලියන 600ක් මේ වර්ෂ අවසානයේ අපිට වෙනවා තමන්ගේ ඉන්න ගම් වලින් ඈත මූදුරු තව ඈතට ගිහිලා සම්පූර්ණ ජීවිත අහිමි වෙන භූමියක් අහිමි වෙන තත්ත්වයට පත් වෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයක් තුල අපිට හිතන්න අපේ වගකීමක් තියෙනවා. මේ කුඩා දූපත අපිට අවුරුදු 20ක් ඇද්දී අඩි 5ක් වතුර වැටු මොකද වෙන්නේ? අපි කොරල් වැනි දේවල් මේ පායු ගෝලේ අපි පරිසර විනාශ කරනකෙ වෙන්නේ මොකද? අපිම නැති වෙන මේ රටට එනවා. ඒ නිසා අපි මේ කියලා දින කතාව තුළ අපි සෑම කෙනෙම පුරේසිය විදිහට අපි කඩිතු කරන්න දිනවා. මා මේ අවස්ථාවේ මම කියනවා අද තියෙන ලෝකේ නෝවේ වල තමයි තියෙන්නේ ද මම ඒක ඉංග්‍රීසියෙන් කියනවා මොකද නෝවේ තමයි තියෙන සීඩ් බැංක් එක ලෝකේ තියෙන හැම දුර්ලභ වර්ගයේම අයිස්බර්ග්ස් නෝත් පෝල් එකේ ආටික් වල දිය වෙලා යනවා. ඒක තුලක මේ ලෝකේ තියෙන මේ ද පාස් වින්ටර් ස්ට්‍රිං ඔෆ් ඩේස් 60 and 70 degrees warmer than normal bake the north pole melting the permanent that encased the Norway Svalbard it is called Svalbard seed unit vault the global food bank nicknamed doomsday just imagine doomsday designed to ensure that our agriculture survives any catastrophe and which appeared to have been flooded by climate change less than 10 years after being built මේ තත්ත්වයේ තියෙන තුලක දැන් බැලුවම අපි මේ වගේ තියෙන මේකක කාබන් වැටේ ඇතිවීම අද ඒකේ පෙන්නනවා in 1998 more than twice as fast as scientists that thought on the news from Antarctic this past May that is this month past May which cracked in an iceberg shelf grew 11 miles in 6 days ma ice kandaka kilometer 11 puburra gihila then kept on going the break now has just 3 miles to go by the time you read this it may already have met the open water where it will drop into the sea one of the biggest icebergs ever a process known poetically as calving මෙන්න මේ තත්ත්වයක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ පරිසර දූෂණය කියන මූද දූෂණය කියන එක අපි කවුරුත් මේකේ වගකීමක බාර ගන්න ඕන. අපිට බෑ අපි දූපතක් කියලා අපිට තනියම ඉන්න. අපේ වගකීමක් තියෙන හැම කෙනෙකුටම. මේ වගකීම අපි ක්‍රියාත්මක නොකළොත් අනාගතේ බලාද වෙන්නේ මේකේ කියනවා මේ විද්‍යාඥ කණ්ඩායම මහා භයංකාර විදිහට පෙන්වනවා. මම මේකත් කෝට් කරන වෙලාවේ all but the one that killed the dinosaurs were caused by climate change produced by greenhouse gas the most notorious was 252 million years ago it began when carbon warmed the planet by 5 degrees accelerated when that warming triggered the release of methane in the Antarctic that ended with 97% of all life on the earth dead we are currently adding carbon to the atmosphere at a considerably faster rate by most estimate at least 10 times faster in api 10 gunayak edata wada vegen eveni kerenawa nan the rate is precipitating This is what Stephen Hawking had in mind when he said this spring that the species need to colonize other planets in the past necessary to survive and what drove Elon Musk last month into unveiling his plan to build a Mars habitat in 4200 years.
Minister,
Arigraha Lokala Venda. The Menisa, Garu Sabhapathumani, Mangitana Meeta Vedaka, Mugada Tirisana Medidir Marma, Me Bayankara Tattwala Api Okkoma Ekasela, Deshawalayakin Neme Purvesi Vidira, Ara Katara Mama Dakka Wage, Pirisudu Karana Wage, Dan Mage Amathya Asse Mama, Mama Plastic Bottle Gema Tahanam Kala. Api Gene Loku Bottle Ganala, Viduru Diyala Thiyena Bottle Bonda. Mama Sevaka Api Karya Mandalayata Kiyuwa Plastic Gila Kaden Ganna Polythene Genna Epa Kama. Tamange Mallak Genna, E Mallata Kamata Ganala, Dan Eka Api Arambha Karala Thiyena. Api Kawuruth E Vidiyata Api Wagakeem, Me Vidiyata Kriyaathmaka Wenawa Nam, Api Yutukan Api Purvesiyanta Anagatha Parupura Karala Thiyena. E Nisa Man Dannawa Bohoma Kiti Kalaya, Bohoma Stuti, Buthumada.
Thank you very much, Gaurava Sri Nation.
Gaurava Kulukalin Tavisalar avargale, Kadal Neer Masadaidal Thodarpaga, Adanai Thadupadharkuriya Sattam Thodarpana, Indraya Vivadathil Kalandu Kolvadhil Magizhchi Adaigindren. Andha Vagaiyil Soolalil Vaazhndhu Kondirukkindra Naangal Soolalai Paadhukaakka Vendiya Avasiyathai Unarndhu Seyarpada Vendiya Kaalam Idhu. Adhilum Kurippaga நிலவளத்தை விட மிஞ்சியதாக நீர்வளம் குறிப்பாக சமுத்திர வளம் காணப்படுகின்றது. இந்த சமுத்திர வளம் பாதுகாக்கப்படவில்லை என்றால் அது நஞ்சாக மாறுமாக இருந்தால் உண்மையில் அந்த சமுத்திரத்தில் வாழுகின்ற பல்லாயிரக்கணக்கான உயிரினங்கள் அழிய வேண்டிய ஒரு நிலைப்பாடு ஏற்படும். அது மட்டுமல்லாமல் அந்த உயிரினங்களில் நஞ்சுகள் கலக்கின்ற போது அந்த உயிரினங்களை உணவு சங்கிலியின் ஊடாக நாங்கள் உட்கொள்ளுகின்ற போது அது எமது உடலுக்கு நஞ்சாகி நாங்களும் கூட மரணத்தை தழுவ வேண்டிய ஒரு நிலைமைகள் ஏற்படலாம். எனவே கடல் வளத்தினை மாசடையாமல் பாதுகாக்க வேண்டிய ஒரு தார்மீக பொறுப்பு மனித சமுதாயத்திற்கு இருக்கின்றது. எனவே கடல் வளத்தை பாதுகாக்க வேண்டும், அது மாசடையக்கூடாது, நஞ்சுப்படுத்தப்படக்கூடாது என்ற அடிப்படையில் இன்றைய சட்ட மூலம் அமைந்திருக்கின்றது. எனவே இந்த சட்ட மூலத்தின் அடிப்படையில் அநேகமாக நாங்கள் நிலம் மாசுபடுகின்ற போது அநேகமாக கண்டுகொள்கின்றோம். ஏனென்றால் அது வெளிப்படை தன்மையாக தெரிகின்றது. நிலத்தின் மீது குப்பைகள் கூளங்கள் கொட்டப்படுகின்ற போது அவை வெளிப்படையாக தெரிகின்றது. ஆனால் கடலில் சேருகின்ற கழிவுகளை பற்றியோ குப்பை கூளங்களை பற்றியோ நாங்கள் அறிந்திருப்பதில்லை. குறிப்பாக கடலை பயன்படுத்தி கடல் போக்குவரத்தில் ஈடுபடுகின்ற கப்பல்கள், வள்ளங்கள், ஓடங்கள் என்று பல வகையான பயண சாதனங்கள் காணப்படுகின்றன. இந்த சாதனங்களை எடுத்துக்கொண்டால் பெரிய அளவில் பயணம் செய்கின்ற கப்பல்களாக இருக்கின்ற போது அந்த கப்பல்களிலிருந்து அபாரமான கழிவுகள் கடலுக்குள் சென்றடைகின்றன. இந்த கடல் கழிவுகளில் குறிப்பாக எண்ணெய் துகள்கள் காணப்படலாம், புகை துகள்கள் காணப்படலாம், கார்பன் ரோட் சைட் காணப்படலாம், கந்தகவீரட் சைட் போன்ற இந்த ஒரு நஞ்சு உடைய வாயுக்கள் அல்லது திராவகங்கள் அல்லது திண்மங்கள் கலக்கக்கூடிய ஒரு நிலைமை காணப்படுகின்றது. இவ்வாறு கலக்கின்ற போது இந்த கடல் நீர் எந்த அளவுக்கு மாசடைகின்றது என்பது எங்களால் தெரியாமல் இருக்கின்றது. இன்றும் கூட சொல்லுவார்கள், இந்த வல்லரசு நாடுகள் அநேகமாக இந்த கதிரியக்க பொருட்களை அநேகமாக பல உருக்கு பீப்பாக்களில் அடைத்து கொண்டு கடல்களில் கொண்டு போடுவதாக சொல்லுகின்றார்கள். இந்த உருக்குகள் அழிந்து போகின்ற போது அந்த கதிர்வீச்சு பொருட்கள் கடலோடு சங்கமிக்கின்ற போது, கடலோடு கலக்கின்ற போது அங்கு வாழுகின்ற உயிரினங்கள் ஆபத்தை சந்திக்கின்றன. அந்த கதிரியக்க பொருட்களோடு கூடிய அந்த உணவு வகைகளை நாங்கள் உட்கொள்ளுகின்ற போது நாங்களும் பாதிக்கப்படுகின்றோம். குறிப்பாக கட்மியம் போன்ற உலோகங்கள் காணப்படுகின்றன. இந்த உலோகங்கள் கட்மியம், குரோமியம் போன்ற உலோகங்கள் காணப்படுகின்றன. இந்த உலோகங்கள் அழிவதில்லை. அநேகமாக இந்த உலோகங்கள் ஒரு கடல்வாழ் உயிரினத்தால் உட்கொள்ளுகின்ற போது அந்த உயிரினத்தை நாங்கள் உட்கொள்ளுகின்ற போது அதே அளவு 100% அந்த கழிவுப் பொருள் எமது உடலை வந்து சேரக்கூடிய வாய்ப்பு இருக்கின்றது. எனவே இந்த கடல் நீர் பற்றி நாங்கள் சிந்திப்பது, கடல் நீரை அசுத்தமடையாமல் பாதுகாக்க வேண்டும், மாசடையாமல் பாதுகாக்க வேண்டும் என்ற அடிப்படையில் நாங்கள் சட்டமூலங்களை கொண்டு வருவது என்பது வரவேற்கத்தக்க ஒரு விடயமாகும். ஆனால் சட்டங்கள் என்பது எழுத்துருவில் இருந்து விடாமல் அந்த சட்டங்கள் அமுல்படுத்தப்படுகின்ற போதுதான் நாங்கள் அந்த சட்டங்களை இயற்றியதின் பலாபலன்களை நாங்கள் அடைந்து கொள்ள முடியும். எனவே இன்றைய நிலையில் நாங்கள் பார்க்கின்ற போது வெளிநாட்டு ரீதியாக பயணம் செய்கின்ற பாரிய கடற்கலங்கள் இருக்கின்றன, கப்பல்கள் இருக்கின்றன. அதேபோன்று உள்நாட்டு ரீதியாக கூட நாங்கள் மீன்பிடிக்காக பயன்படுத்துகின்ற இந்த எரிபொருட்களை பயன்படுத்துகின்ற இந்த சாதனங்கள் காணப்படுகின்றன. இப்படிப்பட்ட சாதனங்களை நாங்கள் பயன்படுத்தி கொண்டு செல்லுகின்ற போது அது சிறிய அளவாக இருந்தாலும் கூட கடலை பாதிக்கக்கூடிய ஒரு நிலைமை காணப்படுகின்றது. இன்று மனிதன் பல்வேறுபட்ட நோய் வியாதிகளுக்கு உட்பட்டவனாக இருக்கின்றான். இவ்வாறு நோய் வியாதிகளுக்கு உட்படுவதற்கு காரணம் இந்த சூழலில் காணப்படுகின்ற நச்சுத்தன்மை அல்லது நஞ்சு கலக்கப்பட்ட உணவுகளை உட்கொள்வது என்று மருத்துவ அறிக்கைகள் கூறுகின்றன. அந்த வரிசையில் பார்க்கின்ற போது கடலில் சிந்தப்படுகின்ற, கடலில் கொட்டப்படுகின்ற, கடலில் வீசப்படுகின்ற இந்த கழிவுகள் அந்த கடலை சென்றடைகின்ற போது நாங்கள் எமக்கு நாங்களே நஞ்சூட்டுகின்ற ஒரு தற்கொலைக்கு சமானமான செயல்களை நாங்கள் செய்து கொண்டிருக்கின்றோம். இந்த நிலையில் இந்த எமது இந்த உயர் பீடமானது, உயர் சபையானது இப்படிப்பட்ட சட்டங்களை கொண்டு வருகின்ற விடயம் என்பது ஒரு முற்போக்கான வரவேற்கத்தக்க ஒரு விடயமாக அமைந்திருக்கின்றது. ஆனால் கடல் தொடர்பான அந்த மாசடைதலை தடுப்பதற்கான சட்டமூலத்தை அமுல்படுத்துகின்ற விடயம்தான் மிக முக்கியமானது. அநேகமாக இலங்கையை பொறுத்தமட்டில் அநேகமாக அருமையான சட்டங்கள் இயற்றப்படுகின்ற வழக்கம் இருக்கின்றது. ஆனால் அந்த அருமையான சட்டங்கள் எந்த அளவுக்கு நடைமுறைப்படுத்தப்படுகின்றன, எந்த அளவுக்கு அமுலாக்கப்படுகின்றன என்பதுதான் மிக முக்கியமான விடயமாக அமைந்திருக்கின்றது. எனவே இந்த கடல் வளத்தை பாதுகாக்க வேண்டும், கடல் நீரை பாதுகாக்க வேண்டும் என்ற அடிப்படையில் நாங்கள் கொண்டு வருகின்ற சட்டங்கள் நடைமுறை ரீதியாக செயல்பாட்டு வடிவத்தை பெறுகின்ற போதுதான் நாங்கள் நன்மை அடையக்கூடியதாக இருக்கும். அதேவேளை கடலில் பயணிக்கின்ற அந்த கடல் பயணத்திற்குரிய அந்த கலங்கள், அதாவது அந்த பயணத்துக்கு ஈடுபடுத்துகின்ற அந்த கப்பல்கள் என்பன முறையான விதத்தில் இருக்கின்றனவா என்பதும் நாங்கள் பரிசீலிக்க வேண்டிய ஒரு நிலைமை இருக்கின்றது. தெருவில் செல்லுகின்ற போது, நிலத்தில் ஓடுகின்ற வாகனங்களை பார்க்கின்ற போது, புகைகளை கக்கி கொண்டு செல்லுகின்ற போது நாங்கள் அவற்றை பார்க்கின்றோம். சூழல் மாசுபடுகின்றது என்போம், வழி மாசுபடுகின்றது என்றெல்லாம் நாங்கள் பேசுகின்றோம். ஆனால் கடலில் செல்லுகின்ற அந்த ரோந்து செல்லுகின்ற அந்த கப்பல்களாக இருக்கட்டும் அல்லது அதில் பயன்படுத்தப்படுகின்ற எந்த சாதனமாக இருக்கட்டும், அவற்றை பற்றி நாங்கள் கவனம் செலுத்துகின்ற அளவு மிக குறைவாக இருக்கின்றது. ஏனென்றால் கடலில் கொட்டப்படுகின்ற கழிவின் அந்த வெளிப்படைத்தன்மை, வெளியால் தெரிகின்ற அந்த தன்மைகள் குறைவாக இருக்கின்றபடியால் அதனை பற்றி நாங்கள் அறிந்து கொள்ளுகின்ற அளவு குறைவாக இருக்கின்றது. எனவே இந்த கடல் வளத்தை பாதுகாக்காது விட்டால் அல்லது கடல் வளத்தை நாங்கள் நஞ்சூட்டுகின்ற போது அல்லது அந்த மாசுபடுத்தலுக்கு உட்படுத்துகின்ற போது நிச்சயமாக அதனால் வரப்போகின்ற விபரீதமான விளைவுகளை எமது எதிர்கால சந்ததிகள் அனுபவிக்கக்கூடிய ஒரு நிலைமை காணப்படுகின்றது. அநேகமாக இன்று நாங்கள் உட்கொள்ளுகின்ற உணவுகளில் அநேகமாக ரசாயனங்கள் கலந்திருக்கின்றன என்று கூறுகின்றார்கள். இந்த ரசாயனங்கள் கலந்திருப்பதற்கு கூட இந்த கடலில் காணப்படுகின்ற உணவுகளில் காணப்படுகின்ற அந்த நஞ்சுகள் கூட காரணமாக இருக்கலாம். எனவே இப்படியான நாங்கள் முற்போக்கான இந்த சட்டங்களை ஆக்குகின்ற அதே வேளையில் நான் மீண்டும் சொல்லுவது என்னவென்றால், இதனை நடைமுறைப்படுத்தக்கூடிய சரியான பொறிமுறைகள் எங்களுக்கு இருக்க வேண்டும். அந்த பொறிமுறைகளை சரியாக வகுத்து கொள்ளுகின்ற போதுதான் இந்த சட்டங்களை ஆக்கியதின் அனுகூலங்களை நாங்கள் அறிந்து கொள்ளலாம். இன்று கூட பார்த்தீர்கள் என்றால் அநேகமான கடற்கரைகளில் கண்ட கழிவுகளை எல்லாம் கொட்டுகின்ற ஒரு நிலைமை காணப்படுகின்றது. அலைகள் மோதுகின்ற போது அந்த கழிவுகளும் கூட அந்த கடலோடு கலக்கப்படுகின்றது. இவ்வாறு கலக்கப்படுகின்ற கழிவுகள் மூலமாக கடல் மாசடைகின்ற ஒரு போக்கு இருக்கின்றது. ஒட்டுமொத்தமாக பார்க்கின்ற போது கடலில் பயணிக்கின்ற அந்த கப்பல்கள் போன்றவை மட்டுமல்லாமல் மனிதனின் பொறுப்பற்ற செயல்பாடுகளால் கொட்டப்படுகின்ற கழிவுகள் அல்லது பிரயோகிக்கப்படுகின்ற அந்த நஞ்சுகள் போன்றவை கடலை வளம் இழக்கச் செய்து எங்களுக்கு எதிரான ஒரு நஞ்சுமயமாக்கப்பட்ட ஒரு சமுத்திரமாக ஆக்கிவிடுகின்றது. எனவே இன்று விஞ்ஞானத்தில் அதீதமாக வளர்ச்சியடைந்த பல நாடுகள், அமெரிக்கா போன்ற நாடுகளாக இருக்கலாம், மேற்குலக நாடுகளாக இருக்கலாம், இந்த நாடுகள் கூட தங்களுடைய அணுக்கழிவுகளை கூட இந்த கடல்களில் கொட்டுகின்ற அல்லது பீப்பாக்களில் அடைத்து கொட்டுகின்ற ஒரு நிலைமை காணப்படுகின்றது. எனவே இப்படியான சூழலில் நாங்கள் வாழுகின்ற போது எம்மால் இயன்ற அளவுக்கு உன்னை திருத்து உலகம் திருந்தும் என்று சொல்வார்கள். அந்த அடிப்படையில் எம்மால் எந்த அளவுக்கு இந்த கடல் வளத்தை பாதுகாக்கலாம் என்ற அடிப்படையில் சிந்தித்து அந்த கடலை பாதுகாக்கக்கூடிய கைங்கரியங்களை நாங்கள் நடைமுறைப்படுத்த வேண்டிய ஒரு நிலைமை இருக்கின்றது. வெறுமனே சட்டங்களால் மாத்திரம் இந்த கடல் வளம் மாசுபடுவதை எங்களால் தடுத்துவிட முடியாது. ஒவ்வொரு மனிதனும் சமூக விழிப்புணர்வோடு சிந்திக்கின்ற போது அவனும் கூட இந்த கடல் வளத்தை பாதுகாக்கக்கூடிய ஒரு கண்ணியமான கடமையினை செய்கின்றவனாக மாற்ற முடியும். எனவே நாங்கள் கடல் பயணத்தில் ஈடுபடுகின்றவர்களை மட்டுமல்லாமல் சாதாரண கடற்கரைகளில் வசிக்கின்ற மக்களை கூட நாங்கள் விழிப்பூட்ட வேண்டிய தேவை இருக்கின்றது. இவ்வாறு செய்கின்ற போது நாங்கள் எங்களுக்கு எதிராக ஏற்படக்கூடிய பல்வேறுபட்ட இழப்புகளை அல்லது அபாயங்களை நாங்கள் தடுத்து நிறுத்துவதற்குரிய வாய்ப்புகள் அதிகமாக இருக்கின்றது. அமைச்சர் காமினி ஜெயவிக்ரம பெரேரா அவர்கள் குறிப்பிட்ட போது ஒரு முக்கியமான விடயங்களை குறிப்பிட்டிருந்தார். இன்று அரிய உயிரினங்கள் பல இன்று அழிந்து கொண்டிருக்கின்றன. அநேகமாக கடலில் மிக ஆழத்தில் வாழுகின்ற அந்த மீனினங்கள் கூட மேல்மட்டத்தில் வந்து கரைகளில் ஒதுங்கி இறந்து காணப்படுகின்ற நிலைமைகளை பார்க்கின்றோம். இவையெல்லாம் கூட எமது மனிதனின் தகாத செயற்பாடுகள் மூலமாக அல்லது பொறுப்பற்ற செயற்பாடுகள் மூலமாக நடைபெறுகின்ற செயல்பாடுகளாகத்தான் நாங்கள் அவதானிக்க வேண்டிய ஒரு நிலைமை இருக்கின்றது. எனவே இன்றைய நவீன உலகத்தில், அறிவியல் யுகத்தில், தொழில்நுட்ப யுகத்தில், விஞ்ஞான தொழில்நுட்ப யுகத்தில் வாழுகின்ற நாங்கள் இந்த அறிவியல் சாதனங்களை, தொழில்நுட்ப சாதனங்களை மிகையாக பயன்படுத்துகின்றோம். ஆனால் அதனால் ஏற்படுகின்ற அந்த பாதிப்புகளை பற்றி சிந்திக்கின்ற அளவு அரிதாகி கொண்டு போகின்றது. எனவே நாங்கள் பாடசாலை மட்டத்திலிருந்து இந்த சூழலை பாதுகாக்க நிலம் நீர் வழியாக இருக்கலாம். அந்த நீர் என்று கூறுகின்ற போது அநேகமாக கடல் வளம் காணப்படுகின்றது. மாணவ மட்டத்திலிருந்து, பிள்ளை பருவத்திலிருந்து நாங்கள் பொறுப்புள்ளவர்களாக நடந்து இந்த கடல் வளங்களை பாதுகாக்க வேண்டும் என்கின்ற விழிப்புணர்வை, அந்த எண்ணக்கருவினை மாணவர்களின் மனங்களில் பதிக்க வேண்டும். அவ்வாறு பதிவு செய்யப்படுகின்ற போதுதான் அவர்கள் பெரியவர்களாக வளர்ந்து வருகின்ற போதும் இந்த சூழலை பாதுகாக்கின்ற சக்தியுள்ளவர்களாக, சூழல் பற்றிய சிந்தனை உள்ளவர்களாக வாழ்வதற்கு வாய்ப்பிருக்கின்றது. எனவே கடல் வளத்தை பாதுகாத்து எமது எதிர்கால சந்ததியை பாதுகாப்போம் என்ற எண்ணத்தோடு நாங்கள் அனைவரும் செயற்பட வேண்டும் என்று கூறி உரையினை நிறைவு செய்கின்றேன். நன்றி.
ஒன்றபல்ல திலீப் வேதாராச்சி முத்துமாட்ட அட்டாய் வினாடி அட்டாய்
தீனோன் சமுர்த தூசணிய ஆரக்ஷா கிரிமே பணத்தை அட்டத்தே அது அதிகரு ஜனாதிபத்து மாமாத்தவரை ஹட்டியேட்ட கெனாப்பு யோஜனாவட்ட மமத்தியம் யோஜனாவாக் மம்மி திரிபத்கரன் கேமதி கரு சபாபத்து மணி அப்பே பரிசர தூசண விளக்கீமே பணத்தட்ட அப்பே தீவிர அமாத்தான் சேங் கெரியூத்து சேவாவா இஷ்ட நவீமனிசா அது மம்மே சபாவட்ட மம்மே இதிரிபத் கரான்னே விசேஷம் அது அப்பே தீவிர கர்மாந்தே கரண பௌதின யாத்திரா பந்தாஹாக்கு தர ஜாத்தியாந்தர மூதே ரெக்கியா கட்டுத்து கரண மம மீத அவுருது எக்கா மாரகட்ட உடதி திருக்குணாமல டிஸ்ட்ரிக்கே திருக்குணா நகரே விசுதுரு மஸ் அப்பனாயன கருவான் சமக நகரே கல்பர சுரக்ஷி ரெக்ககனிமே வியாபார ஆரம்ப கரலா போட்டு பனஹாக்கு தர தாலா உதய வருவ ஏ நகரே விரல தீரே கல்பர தீரே சுத்திர பவித்திரக்கீமே வரசட்டான ஆரம்ப கரா விசுதுரு மசூன் ரெககனிமே வியாபுத்தி அட்டத்தே இதா அப்பி ஏ பே கீபேட்ட பொலித்தின் பேக் அப்பதவுவ டாக்டர் விசிகானக்கு அப்பி ஏகராசி கரகத்தா ஏ ஏகராசி கரகத்த ஏ அப்பதாவுய மே விரலத்த கசாகன என்னே தீவிர கர்மாந்தே கர்ண யாத்திராவலிந்தான அப்பதாவுய விசேஷம் மே பௌதின யாத்திரா பந்தாக்கு தர அப்பே ரட்டை தீனவா ඒව ජාත්‍යන්තරම උදට යනවා. ඒ යනකොට මාසෙකට මාසෙ කහමාරකට කෑම අපිට කෑම අරන් යන්නේ. වතුර බෝතල් සෑම දෙයක්ම රැගෙන යනවා. ඒ අරන් ගියාම ඒ සියලු දේම දාන්නේ මුහුදට. කෙලවල්ලන් කර්මාන්තය කරන්න යන බෝට්ටුවේ 10 ගණක් තියෙනවා. ඒ කෙලවල්ලන් කර්මාන්තය කරන්න යන බෝට්ටු වල අමත ගෙනිනව දැල්ලෝ කිලෝ 2000ක් විතර. එක පාර්සලයක් කිලෝ 15ක් විතර වෙන පාර්සලයක් පිටරණින් ගෙන පාර්සලේ ඒ පොහොර බෑග් වල මේ කරලා එන්නේ. ඒ පාර්ස බෝට්ටුවේ ගෙනියන ඒ පොහොර බෑග් 30ක් 40ක් වෙනවා. ඒ ඔක්කොම දාන්නේ මූදට. ඒ වතුර බෝතල් දාන්නේ මූදට. ඒ ගෙනියන මල් මුවක් ඔක්කොම දාන්නේ මූදට. එතකොට මේ මූදර දැම්මම මූදේ ඕනහක අපදව්වේ දැම්මොතින් ඒක ගසාගෙන එන්නේ තවපත්තුමනි වෙරළට. මූද නතර වෙන්නේ. ඉතින් මම ওই යෝජනාව පෞගිය අවුරුද්දේ මම ඉදිරිපත් කරා ගරු අපේ අමතුමාට. කහඳ මෝදර අභිජන මධ්‍යස්ථානය විවෘත කරන අවස්ථාවෙත් ඉදිරිපත් කරා. මම පාර්ලිමේන්තුවේත් මේ යෝජනාව ඉදිරිපත් කරා. තාම ක්‍රියාත්මක වුණේ නැහැ. මේ අපදව්ව ගසාගෙන ඇවිල්ලා වෙරළ තීරේ ගල්පරවල රැඳෙනවා. රැඳුනට පස්සේ ඒ බලපෙදේශයම විනාශයටපත් වෙනවා. විශේෂයෙන්ම විසිතුරු මසුන් බෝවිම අඩු වෙනවා. ඒව නැති වෙනවා. ඉතින් මෙවැනි ආකාරයෙන් මම යෝජනාවක් කරා. සෑම තොටුපළකම සෑම වරායකම බහුදින යාත්‍රාවක් යනවා නම් රැකියාවට ඒ ස්ථානයේ සෑම දෙයකම ගන්න වார்த்தාවක්. බෝට්ටු ගෙනියන්නේ මොනවද කියලා ඒ වார்த்தාව ගන්නකොට මේ ගෙනියන මළු වලත් වார்த்தාවක් ගන්න කියලා කිව්වා. ඒ අරගෙන ඉවරලා එනකොට ඒ වார்த்தාවේ අනුව ඒ ගෙනියන බඩු වල අපද්‍රව්‍ය සියල්ලක්ම වරායට බාර දීලා ඒ වරායේ වෙනම හැම වරායකම අපද්‍රව්‍ය තැම්පත් කරන්න ඒක කොටස් කරන්න බෝතල් වෙනම බෑග් වෙනම ඒක කොටස් කරලා නගර සභාවට බාර දෙන වැඩ පිළිලක් ක්‍රියාත්මක කරන්න කියලා මම යෝජනා කරා. ඒ යෝජනාව දැන් ක්‍රියාත්මක තාම ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ යෝජනාව ක්‍රියාත්මක වෙනවා නම් මේ වෙරළ තීරය මේ අපදව්වේ මේ දෙයක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මම ජනාධිපතිතුමාට මේ යෝජනාව ඇතුළත් කරන්නයි කියනවා. මේ මිනිස්සුන්ගෙන් අපේ දීවර කර්මාන්තය කරන මිනිස්සු දැනුවත් කරන්න ඕන. අපි ඒව දැනුවත් කරනවා. ඒ දැනුවත් කරාට මදි. ඒ අයට අපි නීතියක් රීතියක් ඇතුළත් කරන්න ඕන. මේක නීතියක් ඇතුළත් කරලා දීවර අමාත්‍යංශය හරහා ඒ දීවර කර්මාන්තය යන සෑම බෝට්ටුවකටම ඒ කුණු බගෙනීමට විශාල මේ මලු ක්‍රමයක් ඇති කරලා ඒවා බෝට්ටු වලට මිලදී ගන්න අර දීලා ඒ හරහා ඒ ගේන බඩු ටික වරායෙන් දීවර වරායට අරගෙනලා නගර සභාවට පාර්ල සභාවට යන ක්‍රමයක් සකස් කරන්න ඕන. ඒක නීති රීති ඇති කරලා මේවටම ඇතුළත් කරලා ඒ දඩ ගහන ක්‍රමයක් ඇතුළත් කරෝතින් තමයි මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ. නැත්නම් කවදාවත් මේක විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ දීවර කර්මාන්තය කරන දීවරයන් ඒ මහමුදල දැම්මොත් ඒ ඔක්කොම ගලාගෙන යනවා වෙරළට. අන්න ඒ නිසා මම මේ කරන යෝජනාව මේ අවස්ථාවේ මේ පන මේකට ඇතුළත් කරලා ඒක ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. පරිසරය සුරකින්නෝ නම් මේ වෙරළ තීරය ප්‍රධාන වශයෙන්ම සුරකින්න ඕන. වෙරළ සුරකින්න ඕන. ගල්බර ඒ ගල්පර රැගන්න ඕන. ඒ වෙරළ ලංකාව වටේම තියෙන අපේ මහමුද සත්තමා සාගරේ වටේම තියෙන මහමුදේ වෙරළේ ඔක්කොම ගල්පර විසිතුරු මසුන් විශාල ප්‍රමාණයක් අපනයන කරන අපේ රටක්. ඒ විසිතුරු මසුන් අද විනාශයටපත් වෙනවා. ඒවා නැති වෙනවා. අන්න ඒ නිසා මේ වෙරළ තීරේ රැකගන්න ඒ ගල්මල් පර රැකගන්න අපේ මේ යෝජනාව ඇතුළත් කරලා මේකට නීති රීති හදලා ක්‍රියාත්මක කරන්නයි කියන යෝජනාව මම ඉදිරිපත් කරමින් විශේෂයෙන්ම මේ ගෙනාපු යෝජනාව ඒ දීවර කර්මාන්තේ විදේශීය නැව්වල ඒ වගේම සෑම ශ්‍රේෂ්ඨයක් තුලින්ම ඒ යන බහුදින යාත්‍රාවලට ඒ කුඩා බෝට්ටු හිමියන්ට දීවර ශ්‍රේෂ්ඨයේ සෑම ශ්‍රේෂ්ඨයකටම මහමුදර ගෙනියන සෑම අපද්‍රව්‍යයක්ම නැවත ගොඩට ගේන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා ඒවට දඩ ගහන නීති රීති ඇතුළත් කරලා ඒව ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නයි කියලා ප්‍රකාශ කරමින් මගේ කාල වේලාව අවසන් බව මට දැනෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවේදී ඒ මගේ මට ලබා දුන්නු විනාඩි කිහිපය මම අගය කර සැලකමින් මම ස්තුතිවන්ත වෙමින් වන්දිහඩ වෙනවා.
බොහොම ස්තුතියි ඔනරබල් ડોક્ટર නලින්ද ජයතිස.
ගරු සභාපතිතුමනි, සාමාන්‍යයෙන් මිනිස්සුන්ට ජීවිත කාලය පුරා බැලුවත් එපා නොවන දේවල් කීපයක් තිබෙනවා. මං අහලා තිනවා අලි බැලිල්ල එහෙම එපා නොවන වැඩක්ලු. ඒ වගේම තමයි දුවන කෝච්චියක් මිනිස්සුන්ට කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ඒ වගේම අනිත් එක තමයි මහ මුහුද. පොඩි වුණත් ලොකු වුණත් මොන වයසක හිටියත් කොතරම් කාලයක් බල්ලා තිබ්බත් මෙවැනි දේවල් නැවත නැවත බලන්න මිනිසුන්ගේ කැමැත්තක් තිබෙනවා. අපි ජීවත් වෙන්නේ මහ මුහුදත් එක්ක ඉතාම සම්බන්ධ, ඒ බැඳීම කිසි දිනක කැඩිය නොහැකි රාජ්‍යයක. ලෝකයේ පෘථිවි ගෝලයෙන් 20%ක් වසාගෙන ඉන්න ඉන්දියානු සාගරයේ තමයි අපි ඉන්නේ. ඉතිහාසයක් පුරා අපේ රට හැඳින්වුවා ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. සාමාන්‍යයෙන් සාගරයේ තිබුණ මුහුදේ තිබෙන ඕනෑම දූපතකට මුතු ඇටයක් කියලා හඳුන්වන විරුදාවලියක් එන්නට තිබෙන දුර්ලභ අවස්ථාවක්. ඒ නිසා අපේ මහ මුහුදේ විචිත්‍රත්වය පිළිබඳව අතීත කාලයක් පුරා මේ ලෝකේ ජනතාව දැනගෙන හිටියයි කියන එකට සාක්ෂියක්. ඒ වගේම අපි මුහුදු සේද මාර්ග ඉතා වැදගත් තැනක තිබුණා. ඒ නිසා අපට මහ මුහුදෙන් ඈත් වෙලා ජීවත් වෙන්න බෑ. කිලෝමීටර් 1340ක අපේ වෙරළ තීරය, නාවික සතපුම් 200ක් වන අපේ මුහුදු සීමාව, මේ සියල්ල අපිත් එක්ක අයින්ද්‍රිය බැඳිලා තිබෙන්නේ. ඒ වගේම කරු සභාපතිතුමනි, අපේ රටේ ආර්ථිකය ගත්තත් මේ සාගරයත් එක්ක මුහුදත් එක්ක බැඳිලා තිබෙනවා. අපේ දීවර කර්මාන්තයේ ඍජුවම දළ ජාතික නිෂ්පාදනයේ 1.3ක් එකතු කරන දීවර කර්මාන්තය, දළ වශයෙන් 104.5ක් ජනතාවක් ඍජුව නියැලෙන දීවර කර්මාන්තය, ඒ ජනතාව මහ මුහුදත් එක්ක සම්බන්ධයි. ඒ වගේම තමයි 101.2ක ඍජු රැකියාවල නිරත වෙන දළදේශ නිෂ්පාදනයේ 4.5ක් පමණ එකතු කරන සංචාරක ව්‍යාපාරදී මේ මහ මුහුදත් එක්ක සම්බන්ධයි. තමයි මහ මුහුද කියලා කියන්නේ අපිට පාරිසරික, ජෛව විද්‍යාත්මකව වගේම ආර්ථික වශයෙන් ඉතාම වැදගත් සම්පතක්. නමුත් මේ වෙනකොට අපි ලෝකයක් හැටියට මේ සාගරයේ සිද්ධ වෙන දූෂණයට මුහුණ දීලා තිබෙන්නේ. මේ පිළිබඳව අවධානය යොමු වෙලා තිබෙනවාට වඩා වැඩි ප්‍රමාණයක් සාගරය මහා පරිමාණ වශයෙන් දූෂණය වෙලා තියෙනවා. සංඛ්‍යා ලේඛන වශයෙන් ගත්තොත් කියනවා මේ වෙනකොට සාගරවල තිබෙනවා කියලා මෙට්‍රික් ටොන් 250ක පමණ අපද්‍රව්‍ය ප්‍රමාණයක්. වාර්ෂිකව මෙට්‍රික් ටොන් 4-12 අතර ප්‍රමාණයක් මේ අපද්‍රව්‍ය සාගරයට එකතු වෙනවා කියලා කියනවා. විශේෂයෙන්ම මේ සාගරයට අපද්‍රව්‍ය එකතු වීමේ ප්‍රධාන වශයෙන් බලපානවා ලෝකයේ පුරා භාවිතයට ගන්න ලබන මේ ප්ලාස්ටික් කැබලි. දැන් වෙනකොට මේ 2017 වසර වෙනකොට මේ සාගරවල පවතින ප්ලාස්ටික් කැබලි ප්‍රමාණය බිලියන 5000කට වැඩිය කියලා තමයි සංඛ්‍යා ලේඛන කියන්නේ. හැම වසරකම මෙට්‍රික් ටොන් 8කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ප්ලාස්ටික් එකතු වෙනවා. අපේ රටේ මං කලින් කිව්වාගේ ලෝකයේම අගෙයීමකට ලක්වෙච්ච මහ මුහුදක් තිබුණට අද අපි ඉන්නේ ඉතාම අන්තරායකාර තත්ත්වයක. අපේ මහ මුහුදට වසරකට මෙට්‍රික් ටොන් 850,000ක් 109ක පමණ අපද්‍රව්‍ය ප්‍රමාණයක් අපි එකතු කරනවා. ඒ විතරක් නෙමෙයි, 2010 ග්ලෝබල් කෝස්ටල් පොලියුෂන් ඉන්ඩෙක්ස් එකේ ලෝකයේ සාගර දූෂණය පිළිබඳව වාර්තා කරන දත්තවල ලෝකයේ දූෂිතම සාගර තිබෙන රටවල් අතරින් 5 වෙනි ස්ථානයේ අපි ඉන්නේ. මේ 5 වෙනි ස්ථානය කියලා කියන්නේ මම හිතන්නේ මේ ස්ථානයට වඩා අපි ඉන්න තැන අනතුරුදායකයි. අපිට ඉහළින් ඉන්නවා චීනය, තායිලන්තය, වියට්නාමය, පිලිපීනය. නමුත් ගරු සභාපතිතුමනි, අපේ මුහුදු තීරයත් එක්ක සංසන්දනය කරාට පස්සේ, අපේ ජනගහනයත් එක්ක සංසන්දනය කරාට පස්සේ, අපේ මුහුදේ සැරිසර නැව් ප්‍රමාණයත් එක්ක සංසන්දනය කරාට පස්සේදී මේ අපි ඉන්න 5 වෙනි ස්ථානය පිළිබඳව වඩාම සැලකිලිමත් විය යුතුයි. චීනයේ 5 වෙනි ස්ථානයේ ඉන්නේ කිලෝමීටර් 14,500ක් දිග මුහුදු තීරයක් සහ මිලියන 1,300ක ජනගහනයක් ඇතුව ලෝකේ මහා ආර්ථිකයක් සහ ලෝකේ තිබෙන වේගයෙන්ම ක්‍රියාකාරී වන වරායන් 25න් 8ක් ඔවුන් සතුව තියාගෙන තමයි චීනයේ මේ මුහුදු දූෂණයෙන් ලක් වෙලා තියෙන්නේ. පිලිපීනයේ අපිට වඩා ඉහළ ස්ථානයක ඉන්නේ කිලෝමීටර් 36289ක මුහුදු තීරයක් තියාගෙන. අපිට වඩා වැඩි ජනගහනයක් තියාගෙන. අපිට වඩා විශාල ජනගහන සහ මුහුදු සීමා තිබෙන ඉන්දුනීසියාව අපිට ඉන්නේ පිටිපස්සේ. ඉන්දුනීසියා මුහුදු තීරයේ කිලෝමීටර් 54000ක්. ඉන්දියාවේ කිලෝමීටර් 7000ක්. ජපානයේ කිලෝමීටර් 29000ක්. නමුත් අපි ලෝකයේම පස්වෙනි තැන ඉන්නවා මේ තැන කියලා කියන්න මම නැවතත් අවධාරණය කරන්නේ අපේ ආර්ථිකයේ කුඩාකම අපේ ජනගහනයේ කුඩාකම සහ අපේ මුහුදු තීරයේ කුඩාකම එක බැලුවට පස්සේ අපි ඉන්නේ තාම අන්තරාදායක තැනක. ඒ වගේම මේ මගේ ඇතුලේ තියෙන 2017 National Geographic Magazine එකේ 2017 අප්‍රේල් කලාපයේ ඔවුන් වාර්තා කළ තිබෙනවා මේ මුහුදු කලාපවල එක්ස්රේ එකක්. ඒ අනුව මේ කළු පාටින් දක්වලා තිබෙන්නේ අපේ ලංකා වාසිතෝ තියෙන මුහුද. සම මේ සියලු දේවල් බැලුවට පස්සේ ගරු සභාපතිතුමනි අපි මීට වඩා මේ සමුද්‍ර දූෂණය පිළිබඳව අවධානයක් යොමු කළ යුතුයි. සමුද්‍ර දූෂණය පැත්තෙන් ගත්තට පස්සේ වැඩිපුර මුහුද දූෂණය වෙන්නේ මුහුදේ ක්‍රියාකාරකම් නිසා නෙවෙයි. දැන් අපි අද මේ සාකච්ඡා කරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ රෙගුලාසි පිළිබඳව අපි මේ සාකච්ඡා කරන්නේ මුහුද ආශ්‍රිතව සිදුවෙන දූෂණ වැළැක්වීම ගැන. නමුත් මුහුද සාගරයේ වැඩිපුර දූෂණය වෙන්නේ මේ සාගර දූෂණයේ 90%කට වගේ කියන්න ඕන ගොඩබිම ආශ්‍රිතව සිද්ධ වෙන මිනිස් ක්‍රියාකාරකම්. මුහුද ආශ්‍රිතව වෙන ක්‍රියාකාරකම් බලපාන 10%ක් පමණ ප්‍රමාණයක්. ඔය නැව් වලින් පිට වෙන අපද්‍රව්‍ය, දැවි තෙල් වගේ දේවල්, මල අපද්‍රව්‍ය, ඝන අපද්‍රව්‍ය වලට බලපානවා. ඒ වගේම මම හිතනවා අපේ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය වැඩි අවධානයක් යොමු කරයි කියලා දැන් ලෝකේ ප්‍රවණතාවයක් තිබෙනවා මේ 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 නැව් වලින් බැහැර කරන ලබන බැලාස් ජලය පිළිබඳව. يعني නැව් වල බඩු බාලා තවත් වරායකට ගමන් කිරීමේදී නැවේ සමබරතාවය තබා ගැනීම සඳහා එක්තැනකින් පොම්ප කරගන්නා ජලය තවත් තැනකට උන් මුදා හරිනවා. එහෙම මුදා හරිනකොට මේ අපේ සාගර කලාපයට අහිතකර ජීවීන් විශාල ප්‍රමාණයක් එහෙට මෙහෙට සංසරණය වෙනවා. ඒ ජීවීන් විසින් අපේ මුහුදු කලාපයේ තිබෙන ජෛව විවිධත්වය විනාශ කරනවා. ඒ ජීවීන් විසින් අපට වැදගත් ජෛව කොටස් විනාශ කරන උන් සමහර අය පරපෝෂිතයන්. උන් සමහරේ ජීවීන් අපේ දීවර ආම්පන්න වලට හානි කරනවා. ලෙඩ රෝග වසංගත පතුරවනවා. ඒ නිසාම දැන් ලෝකේ යම් සම්මුතියක් ඇති වෙමින් තිබෙනවා මේ බැලාස් ජලය බැහැර කිරීම පිළිබඳව සම්මුතියක ලෝකෙ එමින් තිබෙනවා. අපි හිතන්නේ අපේ මුහුදු කලාපය තුල නැව් වැඩි ප්‍රමාණයක් සංසරණ වෙයි කියලා අපේක්ෂා කරනවා නම් එවැනි ආකාරයේ සම්මුතියින් පිළිබඳව ඉතාම කඩිනමින් සිතා බැලිය යුතුයි. ඒ වගේම තමයි මම කියමින් හිටියා කරු සභාපතිතුමනි ගොඩබිමෙන් තමයි වැඩිපුර දූෂණය වෙන්නේ කියලා. මේ ගොඩබිම තිබෙන කර්මාන්ශාලාවලින් විශේෂයෙන් සංචාරක ව්‍යාපාර සම්බන්ධ හෝටල් පද්ධතියෙන් ඉතා විශාල කැලිකසර ප්‍රමාණයක් මුහුදට එකතු කරනවා. අපේ දැන් මේ ගල්කිස්ස ප්‍රදේශයට බැහැර කරනවා කොළඹ නගරයේ තිබෙන අපද්‍රව්‍ය ගල්කිස්සේ මුහුදු වෙරළෙන් කිලෝමීටර් 2ක් එහාට ඔය පරණ මුත්වාල් ඇලෙන් එහෙම නැත්නම් වැල්ලවත්තේ ඇලෙන් දෙහිවල ඇලෙන් සහනි පැත්තෙන් කැලණි ගඟ දිගේ දැන් මේ අපද්‍රව්‍ය මලද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ අත්‍යවශ්‍ය කරන පිරිපහදුවකින් තොරව ඒවා කිලෝමීටර් 2ක් එහාට දැම්මට නිර්දිතික මෝසම් සුළඟත් එක නැවතත් ඔය ගල්කෙසි ඉඳන් කළුතර දක්වා මුළු වෙරළ තීරයට ඒවා ගොඩ ගහනවා. සර් නැවත වතාවක් අපි මේ අපෙන් ගැලවෙන්නට ඒවා මුහුද මැද්දට ගිහිල්ලා හැලුවට නැවත අපිටම තමයි ඒවා පෙරලා ප්‍රතික්‍රියා කරන්නේ. එනිසා ගරු සභාපතිතුමනි මෙන්න මේ අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් මීට වඩා අපි අවධානය යොමු විය යුතුයි. දැන් ලෝකයේ මෙවැනි ආකාරයේ කිසු සැලැස්මකින් තොරව පිරිසිදු කිරීමකින් තොරව පිරිපහදුවකින් තොරව අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ලෝකයේ සාගරවල ජීවීන්ගෙන් තොර සොහොන් කලාප 400ක් පමණ නැති වෙලා තිබෙනවා. සමහර තැන්වල වර්ග සතපුම් 7000 8000 ප්‍රමාණයේ කිසු ජීවීන්ගෙන් තොර කලාප විහිමෙන් යන මේ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා. ඒ අපට තිබෙන මේ ඊටම මනරම් මුහුදු සම්පත ආරක්ෂා කරගැනීමේක රටක් හැරීම ඊට වඩා සලකලිමත් යුතු කියලා අපි හිතන්නේ. අපට මේ නිල්වන් මුහුදු තීරයක් තිබුණොත් තමයි, මේ ලස්සන වෙරළක් තිබ්බොත් තමයි සංචාරක ව්‍යාපාර දියුණු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි දැන් මේ බොහෝ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ හෝටල් තමන්ගේ අපද්‍රව්‍ය සියල්ල අර තමන් හම්බ කරන් කන මුහුද වෙතට යොමු කරන්න තමයි කටයුතු කරලා තිබෙන්නේ. ඔවුන් බලපත්‍ර ගන්නකොට පළාත් පාලන ආයතන වලින් ඒවට අදාළ කරන කොන්දේසි සියල්ලටම එකඟ වෙලා අනුමත වෙලා තමයි යන්නේ. හැබැයි රාත්‍රී කාලයේදී ඔය බොහෝ හෝටල් වලින් කර්මාශාලා වලින් මේ අපද්‍රව්‍ය මහ මුහුදට බැහැර කරනවා. ඒක දැන් අපිට තිබෙන්නේ මේ පිළිබඳව ඉතාම සංයුක්ත සැලැස්මක් වුමනා කරලා තියෙනවා. පළාත් පාලන ආයතනවල ඒගොල්ලන්ගේ වෙච්ච නීති තියෙනවා. මධ්‍යම පරිසර අධිකාරියට මේ සමුද්‍ර ආරක්ෂා අධිකාරිය ඒගොල්ලන්ගේ වෙච්ච වෙනම නීති තියෙනවා. සංචාරක මණ්ඩලයේ වෙනම නීති තිබෙනවා. නමුත් අපි රටක් හැටියට කල්පනා කරන්න ඕන අපේ මුහුදු සම්පත ආරක්ෂා කරගෙන ධීවර කර්මාන්තයේ ඉඩකඩ සලසමින් සංචාරකිනුත් ආකර්ෂණය කරගන්න සලස්ම ප්‍රතිපත්තියක් ඒ සඳහා වෙච්ච මේ මුහුදු සම්පත ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලකට අපි යන්නේ කොහොමද කියලා. සමේ අනතුරු බරපතලයි. දැන් අපි මුහුදේ සිදුවෙන මේ දූෂණය වැළැක්වීමට අවධානය යොමු කරන අතරේ අපිට බැරි වෙලා තිබෙනවා තවමත් අපට පේන අපට ඇඟේ වදින අපට දැනෙන ගොඩබිම දූෂණය වළක්ව ගන්න. එහෙම තිබෙද්දි මේ ටිකක් අමාරු ශේෂ්ත්‍රයක් තමයි සමුද්‍ර දූෂණය වළක්ව ගන්නවා කියලා කියන්නේ. නමුත් අපි හිතනවා මේ පිළිබඳව අවධානය යොමු කිරීමම ප්‍රථමයෙන් අතිශය වැදගත්. මේ පිළිබඳව දීර්ඝකාලීන සිතීමකට යොමු වීම අතිශය වැදගත්. එහෙම නැත්නම් මේ ගොඩබිම දූෂණය වුණා වගේ පහසුවෙන් සමුද්‍ර දූෂණය පිළිසකර කරගන්න බැරි වේවි. නගර සභාපතිතුමනි, මේ නීති සම්පාදනය හොඳයි. මේ නීති සම්පාදනය හරහා මේ නැව්වලින් බැහැර කරන අපද්‍රව්‍ය සම්බන්ධයෙන් නීති ශක්තිමත් කිරීම හොඳයි. නමුත් අපි හිතනවා මේ සියල්ල පිළිබඳව යම්කිසි ආකාරයක සංයුක්ත සංවිධ වැඩපිළිවෙළක් වුමනා කරලා තිබෙනවා. ඒ මොනොත් තමයි අපට මේන අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ලෝකයේ මේ පිළිබඳව පවතින ප්‍රවණතාවයන් පිළිබඳව මේ අපි වැඩි අවධානයක් යොමු කළ යුතු තිබෙනවා. ඒ නිසා මේ ගෙනහල්ලා තිබෙන ගැසට් නිවේදන පිළිබඳව මේ ශක්තිමත් කිරීම සඳහා අපි සහාය පළ කරන අතරේ මීට වඩා සමුද්‍ර දූෂණයේ ආධිනව පිළිබඳව සහ අපි රටක් හැටියට මුහුණ දෙන අභියෝගය පිළිබඳව කල්පනා කරන්න කියලා කියවෙනවා. මම නිහඬව මහසුති.
බොහොම සුදී.